ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි, අගමැතිතුමා 27-2 ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මට ඔබතුමාට වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. පේරාදෙණිය හොස්පිටල් එකේ නිර්වින්දන ඖෂධ විසවීම නිසා දරුවෝ දෙන්නෙක් මිය ගිහිල්ලා තියෙනවා. අපිට ආරංචි මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වෙලා තිබෙනවා. අපිට දැනගන්න ලැබුණා NMR එක මේ විස සහිත එන්නත් ඉවත් කරනවායි කියලා අපිට කියලා තියෙනවා, රටට කියලා තියෙනවා. නමුත් මේ වෙනතෙක් ඒක තවමත් පාවිච්චි වෙනවායි කියන කාරණාව තමයි අපිට ආරංචි. මං ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේක පිළිබඳව විමර්ශනය කරලා සෞඛ්‍යමත්තුමාගෙන් හොයලා බලලා මේක පිළිබඳව පැහැදිලි පියවරක් ගන්න කියලා. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නය පිළිබඳවයි මගේ අද දින ප්‍රශ්නය. පොහොර ප්‍රශ්නය සහ වීමිල වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය තහනම් කර කාබනික පොහොර පමණක් යෙදවීමට රජයගත් තීරණය තුළින් අස්වැන්න විනාශ වී ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවම අසරණ භාවයකට පත්වීම පමණක් නොව නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව විවිධ පුද්ගලින්ට වාසි ගෙනදෙන අන්දමින් තීරණ ගනිමින් කාබනික පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයට කටයුතු කිරීම නිසා මෙරට මූල්‍ය ධනය කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ කාර්යන් සඳහා වැය කිරීමට සිදු වුණා. මේ නිසා මෙරටට සිදු වූ පාඩුව අතිවිශාලයි. නමුත් මෙවැනි වැරදි තීරණයන්ගෙන් සමස්ත ජනතාව පීඩාවට පත් කළ පිරිස් වලට එරෙහිව තවමත් ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවත් පෙනෙන්නට නැහැ. එමෙන්ම මේ නිසා මෙරටට සිදු වූ පාඩු පියවා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද රජය දිනෙන් දින කල්මරමින් සිටිනවා. ඒ වගේම මේ වන විට ගොවීන්ට වී සාධාරණ මිලක් නොලැබෙන බව වාර්තා වන අතර වෙනද පොළ තුළ පවතින ඉහළ සහල් මිලට සාපේක්ෂව වීමිල වීවලට ලැබිය යුතු සාධාරණ මිල පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. එනිසා මේ රජය ගොවීන් හඳුන්වන්නේ අසූචි පොහොර ප්‍රශ්නය කියලා. ඉතින් ගොවීන් හඳුන්වන මේ අසූචි පොහොර ප්‍රශ්නයට විසඳුම් ලබා නොදීම ගැන මේ රටේ වී ගොවියාගේ වී නිෂ්පාදනයට ස්ථාවර සහතික සුදුසු මිලක් නොලැබීම ගැන පිළිබඳව මම මේ ප්‍රශ්න යොමු කරන්නට කැමතියි. කාබනික පොහොර ආනයනය කිරීමට පෙර අවශ්‍ය කාබනික පොහොර දේශීය වශයෙන් සපයාගත හැකිද යන්න පිළිබඳව පූර්ව අධ්‍යයනයක් රජය සිදු කළේද? එසේනම් ඒ පිළිබඳ වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කළ හැකි වන්නේද? 2021 වසරේ රසායනික පොහොර තහනමෙන් පසුව කාබනික පොහොර ආනයනය කිරීමේ තීරණය ගනු ලැබුවේ කවුරුන් විසින්ද? ඒ කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමටද? 2021 වසරේ සිදු කරන ලද කාබනික පොහොර ආනයනයේදී තෝරාගත් සමාගම විසින් ගෙන්වීමට තීරණය වූ කාබනික පොහොර සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හා තාක්ෂණ ඇගයීම් ක්‍රියාවලියේ සිදු වී ඇති අඩුපාඩු පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද? ඔවුන්ට එරෙහිව යම් පියවරක් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබේද? භෞතිකව මෙරටට නොලැබුණු පොහොර මෙට්‍රික් ටන් 20,550ක් සඳහා රුපියල් බිලියන 1.3කට අධික මුදලක් අත්තිකාරම් ලෙස ගෙවීමේදී කිසිදු අත්තිකාරම් සුරක්ෂණයක් ඇඩ්වාන්ස්ඩ් සිකියුරිටි බොන්ඩ් එකක් ලබා නොගත්තේ කාගේ තීරණයක් මතද? මෙසේ රජයේ සතු අරමුදල් කිසිදු සුරක්ෂණයකින් තොරව නිදහස් කිරීම නිසා රජයට සිදු වූ පාඩුව අයකරගත යුත්තේ කිනම් පාර්ශවයකින්? මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනතට ප්‍රකාරව මෙරටට ශාක හෝ සතුන්ට හානිකර යම් ශුද්‍ර ජීවී කාණ්ඩ ඇතුල් විය හැකි කාබනික පොහොර රසායනාගාර පරීක්ෂණ අසමත් වීමෙන් පසුවද මෙරටට කෙසේ හෝ ගෙන්වීමට ක්‍රියා කිරීම පිළිබඳව වගකිව යුත්තන් කවුරුන්ද? එම පාර්ශ්වයන්ට එරෙහිව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? කාබනික පොහොර ආනයනය කිරීම අසාර්ථක වීමත් සමගම ඒ වෙනුවට එකවරම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමට තීරණය කළේ කුමන හේතුණු මත පදනම්වද? කාබනික පොහොර නොමැතිවීම නිසා හානි වූ වගාවන් සඳහා නැනෝ නයිට්‍රජන් පොහොර යොදා ගැනීම ඵලදායි වන බවට විධිමත් අධ්‍යයනයක් සිදු කරන ලද්දේද? මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීමේදී නිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළේද? එසේනම් ටෙන්ඩර් කැඳවීමට පළ කරන ලද නිවේදනය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මේ සඳහා ලන්සු ඉදිරිපත් කරන ලද සමාගම් හා ඒවායේ මිල ගණන් කවරේද? මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ඉන්දියාවේ අලෙවි වූ මිල කවරේද? ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ මිල ගණන් කවරේද? ඉන්දියානු මිලට සාපේක්ෂව ඉතා අධික මිලට මෙරටට මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දී ඇති බව රජයේ පිළිගන්නේද? එසේනම් එලෙස අධික මිලකට නැනෝ නයිට්‍රජන් පොහොර මිලදී ගැනීම සඳහා යොමු වීමට පාදක වූ හේතු කවරේද? මේ නිසා මෙරටට සිදු වූ පාඩුව රජයේ කළමනාකරණය කරනු ලබන්නේ කෙසේද? වැඩි මිලකට ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ විගණනයක් සිදු කිරීමට රජය කටයුතු කර තිබේද? එසේනම් එම විගණන වාර්තාව මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිද? ඒ කවදා වෙන විටද? මම මේ ප්‍රශ්නය අහන්නේ ගරු කතානායකතුමනි, මේ නැනෝ නයිට්‍රජන් පොහොර වාර්තාව තියෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඇයි ඉදිරිපත් කරන්න නැති හේතුව කියලා මම අහන්න කැමතියි. පොහොර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය යලි නිවැරදි මගට යොමු වීමත් සමග යම්තාක් දුරට ගොඩනැගුණු වීගොවිතැන සඳහා අදටත් අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නොලැබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව රජය දැනුවත්ද? පොහොර ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙවරත් සාර්ථක අස්වැන්නක් නොලැබීමට හේතු විය හැකි බව රජය නොදන්නේද? එසේනම් මේ සඳහා රජය ලබා දෙන විසඳුම කුමක්ද? මේ වන විට රජය වී කිලෝවක් මිලදී ගනු ලබන්නේ කවර මිලකටද? ගොවීන්ට නිෂ්පාදන වියදමට සරිලන මිලක් වී සඳහා නොලැබෙන බව රජය පිළිගන්නේද? එසේනම් ගොවීන්ට පිළිගත හැකි සහ ස්ථාවර මිලක් වී සඳහා ලබා දීමට ඔබට හැකියාවක් තිබේද? එසේනම් ඒ මිල කවරේද? මම විශේෂයෙන්ම ගරු කතානායකතුමනි කියන්න කැමති, මේ පහුගිය දිනවල පදවිය ව්‍යාපාරෙන් ඒ ව්‍යාපාරයේ ඇතුළු මහවැලි කලාපවල ගොවි සංවිධාන, මහාවාරි, මධ්‍යවාරි, කුඩාවාරි, ගොවි ජන සේවා වාරි, මේ හැම වාරි යෝජනා ක්‍රමයක්ම නියෝජනය කරන බොහෝ ගොවි සංවිධාන අපිට කියලා තියෙනවා වී යන්නේ කුණු කොල්ලට, කිලෝට යන්නේ 80යි 90යි, අඩුම ගාන 120ක් 125ක් ලැබෙන්නට ඕන. සහල් මිල කීයද? හාල් යනවා 200ට 220ට. එතකොට සහල් මිල 200 220 නම් වී ගොවියට ලැබෙන්නේ 80 නම් 85 නම් කවුද අධික ලාභය ලබන්නේ? ඇයි මේ වී ගොවිතැනේ නියැලෙන ගොවියට සාධාරණ සහතික මිලක් ලබා දෙන්නේ නැත්තේ? දැන් මම දකිනවා මේ ජනාධිපති මාධ්‍යංශයෙන් ප්‍රෙසිඩන්ස් මීඩියා ඩිවිෂන් එකෙන් කියනවා 100ක ස්ථාවර මිලක් දුන්නලු, ජනාධිපතිතුමා ගොවියෝ හමු වුණාලු, 100 120ට වැඩි කරාලු, එහෙම කියනවා. නමුත් ඒක මහ පොළොවේ යථාර්ථයක් නෙවෙයි. දැන් ඔබතුමත් කෘෂිකාර්මික දිස්ත්‍රික්කයන් නියෝජනය කරන කතානායකවරේ, මං අහන්නේ රුපියල් 80ක මිල මේ වී ගොවියට ලබා දෙන එක සාධාරණද? ඇයි රජයට මැදිහත් වෙලා? මං දන්නවා රජයට ඔක්කොම අස්වැන්න ගන්න බෑ. ඔබතුමන්ලා කරන්නේ මිල පාලනය. අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අරගෙන සාධාරණ මිලකට 120ට අරගෙන ඇයි ඒ වගේ මිල පාලනයකට යන්නට බැරි? ගොවියට හම් වෙන්නේ රුපියල් 80යි, ඇත්ත වශයෙන්ම සහල් විකිණෙන්නේ 200ට 220ට. මේක බරපතල සාධාරණයක්. මේක පිළිබඳව කරුණාකරලා උත්තරයක් ලබා දෙන්න අපේ සභානායකතුමා කියන්න එපා අමතිතුමා නැහැ කියලා උත්තරය දෙන්න. මොකද අද කෘෂිකර්ම උපදේශක කාරක සභාව තියෙනවා උදේ 11ට. කරුණාකරලා ඒ උත්තරේ නම් කියන්න එපා. මේ පෝර ප්‍රශ්නයේ පිළිබඳව අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒවට උත්තර නැහැ. මෙන්න මේ ඔඩිට් රිපෝට් එක. ඔඩිට් රිපෝට් එකේ තිබෙන අඩුපාඩුකම් වලට මේ වැරදිකරුවන්ට කොයි වෙලාවෙද ගන්න පියවර? අනිතික මේ අපිට අහන්න ලැබෙනවා මේ කෝප් එකෙන් ඔක්කොම දේවල් කරනවලු. කෝප් එකෙන් ඔක්කොම ප්‍රශ්න විසඳනවලු. මේ ප්‍රශ්නය ක්‍රියාත්මක වෙන කාලේ ඒ වගක වියුත්තොත් කෝප් එකේ ඉන්නවා. ඒ වගක වියුත්තො කෝප් එකේ ඉන්නකොට කොහොමද මේ ප්‍රශ්නෙට සාධනීය පැහැදිලි විසඳුමක් ලැබෙන්නේ? කරුණාකරලා උත්තර දෙන්න. ඇමතිතුමා නැහැ කියලා කියන්න එපා. අද උදේ 11ට උපදේශක කාරක සභාව තියෙන කෘෂිකර්ම.
ගරු කථානායකතුමනි, මෙතුමහන ප්‍රශ්නෙම මම වෙනත් තැනක කියලා තමයි මට එදා මේ ඉතිවිච්ච තනතුරක් නැති වුණේ. ඒකින්ද ඔබතුමා කියන ප්‍රශ්නේ පිළිබඳව මට ගැටලුවක් නැහැ. මම සභානායක අධ්‍යාපන ඇමති. හැබැයි ওই විශේෂ භාරව තින්නේ කෘෂිකර්ම ඇමතිතුමා. අද උපදේශක කාරක සභාව තිබෙනවා ඇති. ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාම ගරු කථානායකතුමනි 27-2 ඒකට සූදානම් වෙලා ඉන්නවනම් ඒවල උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇමතිවරයාට පුළුවන්, එහෙම නැත්නම් අපිට පුළුවන් ඒකට කල් ගන්න හෙට දවස් දක්වා පිළිතුර ලබා දෙන්න.
කථානායකතුමනි, එතුමා කිසිම බියක් ඇති කරගන්න ඕනේ නැහැ ඇමතිකම අහිමිවීම ගැන. ඔබතුමාගේ අත්දැකීම් වලට, ඔබතුමාගේ පුරුද්දට, ඔබතුමාගේ සේවාවට සරිලන ඒ සුදුසු අමතිකම් දෙන්නට ඕන තරම් කට්ටිය බලාගෙන ඉන්න බය වෙන්න එපා. ඒක ගැන නෑ, ඒක නෙමෙයි මං අහන්නේ ගරු ඇමතිතුමනි, අද උදේට තියෙන කෘෂිකර්ම උපදේශක කාරක සභාව. දැන් ඔබතුමාම දන්නා මේ පෝර ප්‍රශ්නේ මේ ගිය සතියේ සිදුණු දෙයක් නෙවෙයි, ඊට ඉස්සෙල්ලා සතියේ සිදුණු දෙයක් නෙවෙයි. මේ අසූචි පෝර ප්‍රශ්නය, මේ නැනෝ නයිට්‍රජන් පෝර ප්‍රශ්නය, මේ අසූචි පෝර කියපු හැටි කියනවා අපිට නිග්‍රහ කරන්න එපාලු චීනෙට ඉන්දියාවටයි. චීනේ ඉන්දියාව එක ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේවා නෝම් කරපු මේ රටේ මේ මැතිසබේ ඉන්න පුද්ගලයෝ. මොනවා ඇයි ඒගොල්ලෝ නැත්තේ උත්තර දෙන්න? ඒ විතරක් නෙවෙයි, අද වී ගොවියට ස්ථාවර වීවිලක් නැහැ. ප්‍රෙසිඩන්ස් මීඩියා ඩිවිෂන් එකෙන් කියනවා 100ට ගන්නවලු, 120ට ගන්නවලු. චමල් රාජපක්ෂ මැතිතුමා, වී ගොවියට හම් වෙනවද සාධාරණ මිලක්? ඇත්තටම නැහනේ. අද යන්නේ කුණු කොල්ලට, අද 80ට 90ට යන්නේ. සහල් විකිණනවා 220ට.
අද විශේෂයෙන්ම අපේ පළාත ප්‍රදේශවල ගොවීන් ඉල්ලන්නේ මේ නිෂ්පාදන වියදම් වැඩි, ඒ නිසා වී කිලෝක මිල රුපියල් 180 කරන්න කියලා. මම හිතන්නේ ඒක අපේ විශේෂ අවධානයට යොමු වෙනවා. දැන් හම්බන්තොට වී කිලෝක මිල රුපියල් 75ට අඩු වෙලා, ඊටත් අඩු සමහරක්.
හරි, දැන් ගරු කථානායකතුමනි, මම කියපු කාරණාව සනාථ කරේ ප්‍රතිපක්ෂ සමාජිකයෙ. හරි, මේ එහා පැත්තේ ආණ්ඩුවට සම්බන්ධ සමාජිකෙක් මං කිව්වදේ මට මේවට උත්තර ඕන. සාධාරණ වීමිල සහ අර අසූචි පෝර ප්‍රශ්නෙට මොකද්ද ගන්න විසඳුම? මම අසාධාරණ වෙන්නේ නැහැ. ඔබතුමන්ලට අවස්ථාව තියෙනවා උත්තර දෙන්න. හැබැයි අද දවසේ උදේ 11ට කෘෂිකර්ම උපදේශක කාරක සභාව තියාගෙන මෙතනට අවිලා කියන්න බෑ, මේ කල්ලිල්ලන්න බෑ. ඒක අසාධාරණයි. එච්චරයි මම කියන්නේ.
කණෑගතුමනි, කෘෂිකර්ම ඇමතුමා හෙට දිනේදී මේ සඳහා පිළිතුරු ලබා දෙන්න.
පුංචි වෙලාවක්. බොහොම ස්තුතියි ගරු ඇමතුමාගේ උත්තරයට. මට බැරි වුණා සභාගත කරන්න. අර මීට පෙර මීගමුව සංචාරක සංගමයේ ඒ සමාජික නාමලේඛනය, අපි සමග සාකච්ඡා පවතු නාමලේඛනය මම හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා.
හරි, අන්න ඇමතුමාව
අපේ මිත්‍ර. හරි, කියන්න.
ගරු කථානායකතුමනි, මම මේ මදක් ප්‍රමාද වුණේ වෙන කාරණයක් නිසා නෙමෙයි, බ්‍රසීල තානාපතිතුමියත් ඒ වගේම ඊට අතිරේකව ඒ කණ්ඩායමක් ආව අද ඔවුන් නික්මයන් නිසා හමු වෙන්න ඕන කියලා. ඉතින් මේ සම්බන්ධව මම ඊයේ හවස තමයි අපිට ඔබතුමාගේ ප්‍රශ්නය ලැබුණේ. ඒ ප්‍රශ්න ගණනාවක් අහලා තියෙනවා. ඒ අහපු ප්‍රශ්නවලට ක්ෂණිකව උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. මම නිලධාරීන් ගෙන්නලත් කිව්ව මම කැමති මේකට උත්තර දෙන්න. නමුත් ඒ අය කිව්වේ මේකට පුළුල් උත්තරයක අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ රටේ පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එනිසා ඒ උත්තරය අපි ඉතාමත් කඩිනමින් සකස් වුණු වහාම ඔබතුමාට දෙන්න කතා කරන දෙන්න ලෑස්ති කරන ඒ වගේ මම කියන්න කැමති මං එද්දී මේ අහගෙන ආවේ ඔබතුමා කියන මං කනගාටු වෙනවා ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කේ තමයි දේශපාලන වැඩි කාලයක් හිටියේ ඔබතුමා කිව්වා රුපියල් 220ටයි හාල් විකිනෙන් රුපියල් 80ටයි හාල් ගන්න කියලා මම හිතන්නේ ඔබතුමා මෑත කාලේ කඩේක ගිහිල්ලා නැහැ ඔබතුමා කිව්වා රුපියල් ඔබතුමා කිව්වා රුපියල් 220ටයි හාල් විකිනෙන් කියලා ඔව් 220ත් හරි ඔබතුමා මෑත කාලෙන් ගිහින් නැතුව ඇති අර බලන්න ලුණුගම් වෙහෙරේ පාරයිනේ යනකොටත් දැන් ගහලා තියෙනවා හාල් කිලෝ 5 ඒව මුට්ට ගහලා තියෙනවා රුපියල් 125යි කියලා 125 130යි ඒ නිසා පොඩ්ඩක් ඔය විපක්ෂ නායක ධූරයේ කටයුතු කරපු හැමෝම සාමාන්‍යයෙන් මේ වගේ කඩපොළවල් වලට යනවා මිල වෙනස්සල් වලට ගිහිල්ලා මිල හොයා ගන්නවා ඒක තමයි වැදගත් වෙන්නේ නිකන් කවුරු හරි කිව්ව පමණින්ම මිල කියන්න යන්න එපා එහෙම නැත්නම් තමුන්නාසේ මේ බාස්මති හරි කීරි සම්භාරි සම්භාරි ගැන හිතලා කතා කරනවත් දන්නේ නැහැ මේ රටේ බහුතර ජනතාවක් කන්නේ රතු කැකුළු සහ ඒ කියන්නේ කැකුළු සාල් සහ නාඩු ඒවා 200න් ඉහළ විකිණෙන්නේ නැහැ එහෙම නැත්නම් වැඩි ඈතක මේ පැත්ත යන්න බැරි නම් අර සස්වට ගිහිල්ලා බැලුවත් තමුන්නාසේලට මේ තමුන්නාසිට මේක සොයා ගන්න පුළුවන් වෙනවා කොහොම වුණත් මේ සම්බන්ධව ඔබතුමා ඉදිරිපත් කර ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් අපි ලබා දෙනවා කිසිම මේ පෝර ගෙන්නීම් නැනෝ පෝර වෙන්න පුළුවන් තව චීන පෝර වෙන්න පුළුවන් මේවා මගේ කාලේ නොවුණත් මේවා ගෙන එහෙම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් දැන් සකස් වෙමින් යනවා අපි මේක එකක්වත් හංගන්නේ නැහැ කවුරුත් ආරක්ෂා කරන්න අපිට උවමනාවකුත් නැහැ කවුරු හරි වැරද්දක් කළා නම් ඒ අදාළ අංශ වලින් ඒ දඬුවම් ලබා දෙවි මට තියෙන්නේ තොරතුරු හෙළිදරව් කිරීම ඒ ලැබෙන තොරතුරු අපි දැන්ටමත් කෝප් කමිටු වෙනුත් මේ පිළිබඳව විමසීම් කරනවා ඊට අතිරේක මම පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරනවා ඒ නිසා මේක දවස ගානේ මේ පාර්ලිමේන්තුවේ රැස්වීම් 10ක් තියෙනවනේ 10ෙම මේක තමයි පටන් ගන්න. ඉතින් අසූචි පෝර කියනවා එක එක නම් වලින් කියන කමක් නැහැ. ඒක හොඳයි ඔබතුමා එහෙම කතා කරන එක ගැන මම සතුටු වෙනවා. මොකද මට චීන තානාපති කාර්යාල නිලධාරින් හම්බ වෙලා ඔබතුමාට ලොකු සහතිකයක් දුන්නා. චීන ගැන කරන මේ ඇගයීම පිළිබඳව ඒව ඉදිරියේදී ඉතින් බලය ලබා ගන්න ඉන්න නායකය විදියට බලාපොරොත්තු වෙමින් ඉන්න අය විදියට ඒ පිළිබඳව ඊට වඩා විධිමත් වුණා නම් හොඳයි කියලා මම හිතනවා. ඒත් කොහොම වුණත් කිසිම දෙයක් හංගන්නේ නැහැ. අපි සම්පූර්ණ තොරතුරු මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.
හරි මේ විපක්ෂ නායකට පිළිතුරක් දෙනවා කියන්නේ එතුමා. ඔව්.
අර කතානායකතුමනි මට කරුණු කීපයක් කියන්න අවශ්‍යයි. ඇත්තටම චීනයේද ඉන්දියාවද ඇමරිකාවද යුරෝපයේද වෙනත් රටවල්ද ඒවා පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික සමදතා පවත්වීම ගැන මට අමරවීර අමතුමාගෙන් පාඩම් අවශ්‍ය නැහැ. ඒ හැම රටක්ම විරුද්ධ පක්ෂයෙන් අපිට උදව් කරලා තියෙන මිනිස්සුන්ට සේවය කරන්න. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. ඊළඟ කාරණාව එතුමා මං හිතන්නේ දැන් කරුණු කාරණා වගේක් කිව්ව හොඳට මතක තියාගන්න මේ රටේම ගොවි ජනතාව බලාගෙන ඉන්නවා. දැන් රටේම ගොවි ජනතාව අහගෙන ඉන්නවා වී වලට හොඳ සහතික මිලක් ලැබෙනවා කියන කාරණාව. දැන් අද රටේම ඔබතුමත් නියෝජනය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජිතවරයෙක් හැටියට ඔබතුමා කිව්වා හොඳ මිලක් ලැබෙනවායි කියලා. ඔබතුමා කතා කරන්නට පෙර චමල් රාජපක්ෂ මැතිතුමා නැගිටලා කිව්වා ගොවීන්ට සිදු වෙලා තිබෙන අසාධාරණය. එතකොට කවුද කැටි වලාකුළු වල ඉන්නේ? කවුද කෙඳි වලාකුළු වල ඉන්නේ? කවුද මහපොළොවට පය ගහලා ඉන්නේ කියන එක කවුද කියන එක ජනතාව හොඳින් දන්නවා. හැබැයි මේ කෑම ගැන කිව්වනේ මේ රට බංකොලොත් කරලා ඉල්ලන් කෑවේ කවුද කියන එක ඔබතුමා දන්නවනේ ඇමතුමා. ඔබතුමාත් ඉල්ලන් කනකොට ඒ රජයේ සමාජිකෙක්නේ. අදත් සමාජිකෙක්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරේ මම ඇත්තටම මම ඔබතුමා දැක්කේ නැහැ. ඔබතුමා මෙතන හිටියානම් මම ඔබතුමාට කියන්නේ නැහැ ඔබතුමා නැහැයි කියලා. ඔබතුමා නොසිටපු නිසා මට මේ එළියේ සිදුවෙන දේවල් තේරෙන්නේ නැහැ නේ. මම මේකයි කිව්වේ ඔබතුමා වෙලාව අරගෙන උත්තර දෙන්න. නමුත් අද කෘෂිකර්ම උපදේශක කාලක සභාව තියාගෙන ඔබතුමා මෙතන නොසිටීම ගැන තමයි මම මේ කාරණාව මතු කරේ. ඒ නිසා මහ පොළොවට පය ගහලා ඉන්නේ කවුද නැද්ද කියන එක ජනතාව හොඳට තීන්දුව කරයි. ඒ මහ පොළොවට පය ගහලා ඉන්නවද නැද්ද කියන එක තීන්දුව කරන ඡන්දයක් තියන්න. ඡන්දයක් තියන්න වය නැත්තෝ.
ප්‍රධාන
වැදගත්. නැත්තෝ වය නැතුව ඡන්දයක් තියන්න. අපි සූදානම් ජනතාව තීන්දුවට මූණ දෙන්න. ඡන්දයක් තියන්න. ඕනනම් ජනාධිපතිවරණයක් තියන්න ඕනනම් මහමැතිවරණයක් තියන්න ඕනනම් පළාත් සභා මැතිවරණයක් තියන්න ඕනනම් පළාත් පාලන මැතිවරණයක් තියන්න එතකොට රටේ ජනතාවට පුළුවන් තීන්දුවක් ගන්න කවුද වලාකුළු වලින් ඉන්නේ කවුද මහපොළොවේ ඉන්නේ
මොකක් හරි උත්තරයක් දෙනවද
ගරු කතානායකතුමනේ එතුමා අසත්‍ය ප්‍රකාශ කරා ඒ තමයි මං වී මිල සාධාරණ විදියට තියනවා කියලා මං කොතෙන්දවත් කිව්වේ නැහැ මං කිව්වේ හාල් මිල ගැන විතරයි වී ගොවියට ප්‍රමාණවත් වී මිලක් නැtei කියන එක මම කෘෂිකර්ම මාත්‍යවරයා විදියට මේ පාර්ලිමේන්තුවෙත් කියලා තියනවා ගිය කැබිනට් මණ්ඩලෙත් මේ කැබිනට් සමාජික අගමැතිතුමා ඉන්නා පාර්ලිමේන්තුවේ තිබුණු හැම කැබිනට් රැස්වීමකම මම ඉදිරිපත් කළා තියෙනවා ඒ වගේ මම මේ සඳහා කැබිනට් පත්‍රිකා කීපයක් මේ ඉදිරිපත් කළා තියෙනවා මම මේකට මැදිහත් නොවීමක් නෙමෙයි තියෙන්නේ මේ වතාවේ වී මිලදී ගැනීම සිද්ධ කරේ කෘෂිකර්ම මාත්‍යාංශය හෝ වී අලේ මණ්ඩලය නෙමෙයි රජය වෙනම වී අලේ මිලදී ගත්ත දිසාපතිවරු හරහා ඒ වී සහල් බවට පත් කළ රුපියල් 100 බැගින් අරගෙන සහල් කළ නොමිලේ ආහාර රින්ගෙන් පෙළෙන ජනතාවට ලබා දීමක් තමයි මේ මතාවේ සිද්ධ වුනේ ඉතින් මම මේ වී මිල සම්බන්ධව ගැටලුව මම කැබිනට් මණ්ඩලෙත් කතා කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවෙත් කියලා තියෙනවා කෘෂිකර්ම මාත්‍යවරයා විදිහට මම පිළිගන්නවා මීට වඩා සාධාරණයක් ගොවි ජනතාවට වෙන්න ඕන කියලා නමුත් මෙතුමා මේ අද පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ මතු කරන්නේ දිගින් දිගටම මෙතුමා දන්නවා දැන් අපි වී ගන්න පොඩි සූදානමක් තියෙනවා මේකේ ක්‍රෙඩිට් එක ගන්න පුළුවන්ද කියලා බලන්න ඒක ඔබතුමා කිව්ව නිසා නෙමෙයි අපි දැන්ටමත් අද වෙනකොටත් වී ගන්න අදහවස ඉඳලම වී ගැනීම ආරම්භ කරනවා සාමාන්‍ය විදියට හැබැයි ඒක මම කියන්නේ ප්‍රමාණවත් වෙයි කියලා අපිට මුදල් ලැබෙන ආකාරයට අපි වී මිල දෙයි ගැනීම කරනවා ඒ නිසා මේ බාල විදියට ලකුණු දා ගන්න යන්න එපා මම කොහෙවත් කිව්වේ නැහැ ගොවි ගොවියට හොඳ මිලක් ලැබෙනවා කියලා ඔබතුමා ඒ කතාව ඉල්ලාස් කර ගන්න ඕනේ
හරි බොහොම ස්තුතියි සභානායකතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න කරුණාකරලා ඔබතුමා ඒකට වෙනම සම්බන්ධ වෙන්නේ
අර
නෑ එතුමාට දැන් එතුමා මෙතනට අදාළ නැහනේ ඔබතුමා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න නෑනේ ඔබතුමා මේ කොහෙවත් ප්‍රශ්නකට නෙමෙයි මැදිහත් වෙන්නේ හරි
පොටෑසියම් පොහොර MOP දැන් මේනකොට දින 45න් ගහන පොහොර දැන් ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ ලකුවා MOP ලබා දෙනවා කියලා රුපියල් 9000ට ලබා දෙනවා කියලා කිව්වා දැන් මේ වෙනකොට වෙළඳපොලේ කොහෙවත් නැහැ මේ MOP පොහොර ලබා ගන්න. එතකොට මේ සම්බන්ධව ඔබතුමා මොකද්ද කියන්නේ දැන් පොහොර දැන් දෙනකොට පොහොර එහෙම දෙන්නේ නැහැ MOP.
හරි ඉක්මන් කරලා නවත්තන්න.
ගරු කතානායකතුමනි රුපියල් 100ට අඩුවෙන් නාඩු මම දන්නේ මම කට්ටිය අහගෙන ඉන්නවද කියලා. මම මේ අහගෙන ඉන්නේ. මම රේඩියෝ එකේ ඉද්දිත් අහගෙන ආ මම මේ කතා මම කිව්වේ නෑ රුපියල් 100ට අඩුවෙන් නාඩු හාල් තියනවා කියලා කොහෙවත් රුපියල් 100ට මේ වී අරගෙන 100ට කිට්ටු කරලා අරගෙන රුපියල් 100ට අඩුවෙන් හාල් දෙන්න පුළුවන් රටක් නෑනේ හැබැයි මම කිව්වේ 200 ගණන් වලට නෙමෙයි විපක්ෂ නායකතුමා මේ කිව් විදියට හාල් තියෙන්නේ කියලා ඒ වගේම ඔබතුමා කිව්ව MOP පොර ප්‍රශ්නයක් MOP පොර කොහේ හරි ගියක් තියනවා නම් දැන් කියන්න මං ඒ අනිවාර්යෙන්ම ඒක ඇතිවිය නොහැකි දෙයක් කවුරු හරි නිලධාරියෙක් එහෙම පොර ගෙනල්ලා දෙන්නේ නැත්තම් මහාම ඒ නිලධාරියාට විරුද්ධව මම කටයුතු කරනවා ඇතිතරම් පෝර අපි ළඟ තියෙනවා MOP කිසිම හිඟයක් නැහැ යූරියා වල විතරක් පොඩි පොළොන්නරුවේ ප්‍රශ්නයක් තිබුණා මොකද යූරියා ඉල්ලීම් කළා තිබුණේ නැහැ ගොවි ජන සේවාවලින් ඒ ගොවි සංවිධානත් එකතු වෙලා පෞද්ගලික අංශයෙන් අඩුවට පෝර ගන්න සූදානමක් තිබුණ නිසා ඉල්ලීමේ ප්‍රමාදයක් තිබුණා නමුත් දැන් ඊයේ පෙරේදා ඉල්ලීම් වෙනකොට වහාම අද ඊයේ දවසෙත් අද දවසෙත් පෙරේදා මේ නිවාඩු දවස් හැම එකේම එක දිගටම පොළොන්නරුවටත් රට පුරාමත් යූරියා යනවා අපි අමතක කරන්න හොඳ නැහැ රුපියල් 40000ට යූරියා තිබුණේ 40000ට උඩින් MOP කියන එක මේ රටේ තිබුණේ නැහැ මඩපෝර තිබුණේ නැහැ මඩපෝර ටික දැන් නොමිලේ දීලා යූරියා දැන් 9000 දක්වා අඩු කරලා දීලා තියෙනවා ඒ වගේම MOP පෝරත් රුපියල් 4500ක් අඩු කරලා අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය MOP අපි ළඟ තියෙනවා ඒ නිසා කිසිම හිඟයක් ඇති වෙන්න බෑ කොහේ හරි හිඟයක් තියෙනවා නම් සමහර නිලධාරි මේ ආණ්ඩු විරෝධී නිලධාරින් ඉන්නවා මම ඒක පිළිගන්නවා සමහර තැන්වල ආණ්ඩු අපහසුතාවයට පත් වෙන්න පෝර තියාගෙන නැtei කියන නිලධාරියෙක් ඉන්නවනම් නැත්තම් පෝර ඇනෝම් කරලා නැති නිලධාරියෙක් ඉන්නවනම් මම ඒ අයට ඉරිහිව කුමනතර ආතිරමක කෙනෙක් වුණත් කටයුතු කරනවා එතෙන්දී අපිට දේශපාලනේ තියාගෙන මේ කටයුත්ත කරන්න බෑ අහිංසක ගොවි ජනතාව තමයි පීඩාවට පත් වෙන්නේ අහිංසක ගොවි ජනතාව තමයි මේකෙන් දුක් විඳින්නේ ඒ නිසා නිලධාරින් මේ වැරද්ද කළා තියෙනවා නම් මම අනිවාර්යෙන් මේ අයට ඉරිහිව කටයුතු කරනවායි කියන එකත් ඔබතුමා
ඉදිරියට සාකච්ඡා ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කරන්න
ගරු කථානායකතුමනි රජයේ විසින් ප්‍රකාශයට පත් කළ මුල්්‍ය බංගලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 විධිධානවල සහ 2023 ජනවාරි 19 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද රජයේ විසින් ප්‍රකාශයට පත් කළ මුල්්‍ය බංගලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව කතානායකවරයා විසින් පත්කුණු ලබන සමාජික සමාජික මන්ත්‍රීවරයන් 15 දෙනෙකුගෙන් සමන්විත යුතුයයි යෝජනා කරන.
ස්වභාවිකවද?
ආයි. දෙක
අංක දෙක
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුරුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරන ලැබූ කරුණු 2023 අප්‍රේල් 4 වන දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එහි කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2023 ජූලි 21 වෙනි දින දක්වා දීර්ඝ කල්තිය යෝජනා කර
ස්වභාවිකවද?
ආයි
යෝජනා පිළිබඳ දින සීමිත කටයුතු යෝජනා අංක 1 සහ 2
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම් පත දෙවන වර කීවීම මම ඉදිරිපත් කරනවා. ඒ වගේම බලපිටිය ශ්‍රී රාහුලාරාම
ඒක
හවස හරි ඒ සමගම මම මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරනවා ගරු කතානායකතුමනි යෝජනාව ඉදිරිපත් කරමින් මේ සමගම මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සාකච්ඡා කරමින් පැවතුණි. මේ අවශ්‍යතාවය මීට වසර ගණනාවක් සිට සාකච්ඡා කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් හැට තමයි පාර්ලිමේන්තුව අයවැය කාර්යාලය පිහිටුම් පිළිබඳ පනත් කෙටිපත ගරු පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා තින්නේ. මේක විශේෂයෙන්ම ප්‍රධාන කරුණු කීපයක් මෙහි ඉදිරිපත් කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. සංක්ෂිප්තව කියනවනම් මේක ස්වාධීන කාර්යාලයක් හැටියට තමයි කටයුතු කරන්නේ. ඒතර මේක පාර්ලිමේන්තුවේ අංකු ව්‍යවස්ථාවේ 148 වන වගන්තියේ තිබෙන්නා වූ මූල්‍ය පාලනය පිළිබඳව තිබෙන්නා වූ ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව එය තවදුරටත් ශක්තිමත් කිරීමක් සිදු වෙනවා මේ කාර්යාලයක් පේනිය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ පිහිටුවීම මගින්. ඒ වගේම පාර්ලිමේන්තුව අයවැය කාර්යාලයේ මූලික අරමුණු හැටියට ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ තිරසාර මට්ටමක පවත්වා ගැනීම සඳහා වගකීම් ලෙස තීරණ ගැනීම පළදායි ලෙස රාජ්‍ය සම්පත් වෙන් කිරීම කියන කරුණු වැදගත් වෙනවා. විශේෂයෙන් මට මතකයි පාර්ලිමේන්තුවේ මුදල් කාර්යක සභාවට මම හිතන්නේ මේ කාර්යාලය තුනේ විශාල පිටුවහලක් ලබා ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වාර්ෂික අයවැය විසර්ජන පනත් කැටුපත ඉදිරිපත් කළාම පස්සේ ඒ පිළිබඳව නිශ්චිත දින කීපයක් තුලදී වාර්තාවක් සභාගත කරන්න ඕනේ මුදල් කමිටුව. මේ සඳහා අවශ්‍ය වන්නා වූ සම්පත්දායකව අපි හැමදාම කරන්නේ විවිධ ආයතනවලින් සම්පත්දායකව අරගෙන ඒගොල්ලන්ගේ සහය අරගෙන තමයි ඒ වාර්තාව පිළිල කිරීම සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව සිදුවන්නේ. හැබැයි නිශ්චිත වශයෙන් මෙවැනි කාර්යාලයක් පිහිටුවීම තුලින් එයට ඒ පිළිබඳව විශාල දායකත්වයක් ඒ සඳහා අවශ්‍ය පසුබිම් වාර්තා ලබා ගැනීම තොරතුරු ලබා ගැනීම මේ සියල්ලම කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ අතෙන් ගත්තොත් මේක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ යෝජනාව මම ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරමින් මේ පිළිබඳව කෙටි හැඳින්වීමක් පමණක් මේ අවස්ථාවේ කරනවා විවාදයට විවෘත කරනවා.
ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සමානායකතුමා විසින් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවේ අයවැය පිළිබඳ කාර්යාංශය පිහිටවීම ගැන ඉතා විශේෂ අවස්ථාවකට පාර්ලිමේන්තුව කටයුතු කරන්න පුළුවන්කමට අපි පිවිසෙනවා. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත අනුව එය පිහිටවීමේදී ඒ තුළින් කටයුතු කරන්න පුළුවන් වීමේදී අයවැය පමණක් නොව සම්ප්‍රදායිකව අයවැය හා ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නමුත් එය ගැඹුරින් විශ්ලේෂණය කිරීම සඳහා වූ කටයුතු වලට මෙතෙක් අපට තිබුණු අවස්ථාවට වැඩි අවස්ථාවක් මේ පර්යේෂණ අංශ මගින් නිකුත් කරන ලද හා ඒ තොරතුරු ලබා ගැනීමේ නිවැරදිතාවය සඳහා වූ අවස්ථාවකට අප මේ කාර්යංශය නීතිගත කිරීමෙන් පිවිසෙනවා. මම විශේෂයෙන් නීතිගත කිරීම කියන වචනය පාවිච්චි කරේ අයවැය කාර්යාලයක පිළිගත් මූලධර්ම සඳහා දීර්ඝ කාලයක ඉල්ලීම් අපේ පාර්ලිමේන්තුව තුළ සියලු පාර්ශ්වයන් හා මන්ත්‍රීවරු විසින් කරන ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකාව සමග කටයුතු කරන විවිධ ජාත්‍යන්තර ආයතන පවා මේ පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා. ඊටාම වැදගත් ලෙස අපිට ප්‍රයෝජනයට ගැනීමට. ඒ වගේම ශ්‍රී ලංකාව සමග කටයුතු කරන ඒ මිත්‍රත්වයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු රාශියක මේ වෙන විටත් ඇති කර තිබෙන ආයතනයක්. ඒ මගින් රටේ ආර්ථික ගමන් මාර්ගයේ සඳහා වූ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමේදීත් ඉදිරිපත් කිරීමෙන් පසු අන්තර්කාලනය කාලය තුළත් හරි ගමන් මාර්ගයක යෙදී තිබෙනවාද කියන වැදගත්කමට මැදිහත් වෙන්නට ගරු මන්ත්‍රීතුමාලට මේ කාර්යංශය මගින් අවස්ථාවක් ලැබෙනවා. නීතිමය වශයෙන් ඉතාම වැදගත් වන්නේ නීතිමය වශයෙන් යම් යම් සංඛ්‍යා ලේඛන සැකයට හෝ පිළිගත නොහැකි තත්ත්වයකට පරිවර්තනය වීමේදී අපට ඉතා පැහැදිලිව එය නිවැරදි කර ගැනීම සඳහා වූ අවස්ථාවකට පත්වෙනවා. විශේෂයෙන් අපි දන්නවා සම්ප්‍රදායානුකූලව අපි මුහුණ දෙනම ආර්ථික හා මූල්‍ය අර්බුදය ඉතා උත්සන්න වී අපි පසුගිය දහමාසය තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවට විශාල වගකීමක් ඉෂ්ට කරන අභියෝගයක් ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවත් සමග කටයුතු කරන්න පුළුවන්කම ඇති වුණා. එහි එක ක්‍රියාත්මක නොකරපු පනතක් හැටියට තමයි ද බජට් ඔෆිස් comes into operation we adopted today sir. ඒ ඉතාම වැදගත්. මොකද අයවැය ඇස්තමේන්තු බොහෝ විට ගැන පශ්චාත් පරීක්ෂණ කරන්න පුළුවන් කෝපයකටයි කෝප්පෙකටයි ඒ පශ්චාත්. නමුත් අපට මේ කාල පරිච්ඡේදය තුළදී ඒවයේ නිවැරදිතාවය යළි යළි සොයා බලන්නට අවස්ථාව ඉතාම වැදගත්. එසේ සොයා බැලීමෙන් පමණයි වඩාත් වූ අයවැය ප්‍රකාශිත අරමුණු කරා රටක සංවර්ධනය ගමන් කර හැකි වෙන්නේ. මං හිතන්නේ ඒ සඳහා මේ පනත ඉතාම වැදගත් කාර්යයක් ඉටු කරන අවස්ථාවකට අදාළ වගන්ති සකස් කළ තිබෙනවා. ඒ වගන්ති සකස් කිරීමෙන් ස්ථාවර නියෝගයවල තිබෙන මෝවිට තිබෙන අවිනිශ්චිතභාවය පවිත්‍ර වෙනවා. කතානායකතුමනි පවිත්‍ර වෙනවා කියන්නේ නීතිමය වශයෙන් ඉතා පැහැදිලිව අනුගමනය කරන්න තියෙන වගන්ති වලින් සමන්විත නීතියක් පාර්ලිමේන්තුව අද සම්මත කරනවා. ඒ නිසා ස්ථාවර නියෝග නිසාම අවිනිශ්චිත භාවයකට පත්වී තිබෙන විවිධ සංඛ්‍යා ලේඛන හා තොරතුරු හා ප්‍රකාශිතයන් වල අරමුණු පැහැදිලිව සාක්ෂාත් කර ගැනීමට තිබෙන වගකීම අමාත්‍යවරුන්ට පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද අදාළ අංශවල විශේෂයෙන් මේ වගකීම ඉෂ්ට කිරීම සඳහා වූ ගමනකට අපිට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අපි ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියෙන් අපට පූර්ණ බලය තියෙනවා. හැබැයි නමුත් 148 වගන්තියේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන්නේ කියලා තිබුණාට ඒ සමග තියෙන සම්පූර්ණ වගන්තිය ඇතුළත් කරන්න කියලා මම ඉල්ලනවා. කාලේ වේලාව ගන්නෙ නැහැ. ඒ ක්‍රියාත්මක කිරීමේදී අපේ මූණ පාන ඒ ගැටලු හරහා ගමන් කරන්නට මේ අවස්ථාව සකස් කර ගැනීමට පුළුවන් වීමෙන් මේ ආයතනය පාර්ලිමේන්තුවට වග කියන්න පුළුවන් ආයතනයක් ලෙස පිහිටවා ඒ ආයතනය මගින් ඒ තොරතුරු ලබාගෙන කටයුතු කරන්න පුළුවන්කමට දේශපාලන පක්ෂ කණ්ඩායම් පක්ෂ නමන කණ්ඩායම් ඒ වගේම විවිධ කාරක සභාවල කටයුතු කරන සම දෙනාට පුළුවන්කමට අපි පිවිසෙනවා. ඒ නිසා අපි බොහෝ විට ඉදිරිපත් කරන යම් යම් සංඛ්‍යා ලේඛන තොරතුරුවල නිවැරදි භාවයක් නොමැතිම නම් අපි ගමන් කරපු කනගාටුදායක නාස්තිය විශාල නාස්තියක් පිළිගත යුතුයි රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් සිදුවෙන. අග්‍රාමාත්‍යවරයාට ඉතාම නියතමානීව ප්‍රකාශ කරනවා මේ නාස්ති අඩුකර ගැනීම අපේ එක ඉලක්කයක් ප්‍රමුඛතා ඉලක්කයක් විය යුතුයි. මම හිතන්නේ කිසිවකට නැගිටලා කියන්න පුළුවන් කියලා මේ දෙපාර්තමේන්තු හෝ ආයතනවල නාස්තිය නැහැ කියලා. ඒ අපි මූණ දෙන බරපතල ප්‍රශ්නයක්. ඒ වාගේම යම් යම් සංඛ්‍යා ලේඛනවල තියෙන වැරදි හෝ නොමග යන භාවය නිසා ඇතිවෙන දූෂණයන්ගේ බරත් ගිනියන්නට සිද්ධ වෙන්නේ අවසානයේ භාණ්ඩාගාරයට හා පාර්ලිමේන්තුවටයි. ඒට මහජනතාවට විශාල පීඩනයකට පරිවර්තනය වෙනවා. මේ වාටේ මේවැයෙන් මිදෙන්නට පුළුවන් යාන්ත්‍රණයක් ලෙස මේ අයවැය කාර්යාලය ක්‍රියාත්මක වෙනවා ඇති. මේ වගන්ති රාශියක් තිබෙනවා. මම එකින් එක කියන්න යන්නේ නැහැ. මේ පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙවැනි කාර්යාලයක් ඇති කිරීම සඳහා අපේ සහාය අඛණ්ඩව ලැබුණා. ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් අවස්ථාවට අද පිවිසීම පාර්ලිමේන්තුවේ විශාල ජයග්‍රහණයක්. අපි විශ්වාස කරනවා මේ ස්වාධීන නිලධාරීන් මගින් ඇති කරන මේ කාර්යාලය එලෙසම කටයුතු කරයි කියලා. එලෙස කටයුතු කිරීමට අවශ්‍ය ආරක්ෂක වගන්ති ක්‍රියාත්මක කරවා ගැනීම සඳහායි අද අපි අනුමත කරන්නේ. එසේ සිදු කිරීමෙන් ඒ දායකත්වය අපේ අයවැය ලේඛනවලට ඇස්තමේන්තුවලට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන අරමුණු සඳහා අඛණ්ඩව කටයුතු කරන්න දායකත්වය ඇතිවෙනු ඇතැයි විශ්වාස කරමින් මෙය අනුමත කිරීමට අපේ සියලු දෙනා එකඟතාවයෙන් කටයුතු කරනු ඇතැයි කියා ප්‍රාර්ථනා කරමි.
ඉරන් වික්‍රමත් මෙතුමා. Yes, Mr. Suvandhanan.
Sir, Honorable Prime Minister, since the Acting Minister of Finance is also here, just one clarification. This morning when the Public Finance Committee report was submitted on this, they raised the issue of Clause 37, the time frame of 14 days was not sufficient. I see that you have addressed that in the committee stage amendment. Just that in the committee stage amendment, you have used a phrase, budget call circular, issued by the Department of National Budget. Budget call circular. But what this budget call circular is not defined anywhere, either in the bill or in the proposed committee stage amendments. I think that there is a lacuna there. You might have to look at that. Thank you.
Thank you. Honorable Iran Ikmanatne.
Stuti. අද මේ රටේ හොරු ඉන්නවද? දේශපාලන හොරු, නිලධාරි හොරු, නැත්නම් මහජනයාගේ සල්ලි කොල්ල කෑවද?
Order please, Deputy Speaker will take the chair. ගරුමන්තුමා.
ස්තුතියි. නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට බංකොලොත් කළාද මතකද? කවුද මේවා කළේ? දැන් මේ බංකොලොත් කරපු අය රාජපක්ෂ පඬිවරු ගමින් ගමට යනවා, රට හදන්න පුළුවන් කියලා ආයෙ තහනවා. කොහොමද මේ බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු අය මේ ගමින් ගමට ගිහිල්ලා මේ කතාවල් කියන්නේ? රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දාගෙන IMF එකට මූලා වෙලා ජාතිවාදය, ආගම්වාදය පතුරවලා ජාතික ආරක්ෂාව ගැන කතා කරලා මහින්ද රාජපක්ෂගේ බෝඩ් එක ඉස්සරහට දාගෙන තමයි තැනින් තැනට ඇත්තටම යන්නේ. දැන් ආරංචියක් තියෙනවා මේ සමහර වීරය ඇමතිකමුත් ඉල්ලනවා කියලා. දැන් 2002 මේ රටේ ආර්ථික වෙනස්කම් රැසක් සඳහා මුල් පිරුවා. ඒක මතක ඇති. පාස්පෝර්ට් එක ඔන්ලයින් කරන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාම එක්තා එක හදලා අපි මේක කරගෙන ගියා. මේක ගැන මම දන්නවා ඔය ලලිත් වීරතුංගලා, ඩිලන්ත විතානගේලාට එහෙම හොඳටම මතක ඇති. නමුත් 2002 කරන්න තිබුණ දේ 2015 කරනවා. මේ රට විනාශ කරලා ඊට පස්සේ මේක දැන් ගේන අවුරුදු ගණනාවකට පස්සේ මේක විහිළුවක්. අද මේ ගෙනෙන පනතට මුල් පිරිව්වේ එදා ප්‍රයිම් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්නකොට 2019. හොඳයි මේ පනත ගේන එක. හුඟක් හොඳයි. හුඟක් ප්‍රමාදයි ඒ වුණාට හුඟක් හොඳයි. හොඳ දෙයක් කරනකොට හුඟක් වෙලාවට ඒ වෙලාවට හිනා වෙනවා. ආයවැය පරතර අඩු කරන්න ඕනේ කිව්වා. ප්‍රාථමික ඉතිරි අපි ඉහෙලට දාන්න ඕනේ කියලා කිව්වා. ආනේ අපිට ඇති කරපු ප්‍රශ්න. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් වෙනස් කරලා රටත් බංකොලොත් කරලා දැම්මා. ඛනිජ තෙල් වලට මිල සූත්‍රයක් ගේන්න ඕනේ කියලා කිව්වහම හිනා වුණා. මට මතකයි 2019 දෙසැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ ඒ මිල සූත්‍රය අහෝසි කළා. මිල සූත්‍රය දැම්මේ තෙල් ගන්නේ ජාත්‍යන්තර ඩොලර් එකට ගන්නේ. ඩොලර් එකේ දෙයක් ඕන නම් ඩොලර් එකට ගෙවන්න පුළුවන්ගෙන ඕනේ. ඒකයි මිල සූත්‍රයක් දැම්මේ. එතකොට මේ ඊයේ පෙරේදා සංස්කෘතිය පටහැනි ක්‍රියා ආගමට අපහාස කළා කියලා අද විකට නිලියක් ඒ වගේම බ්‍රූණ දිවාකාර කියලා සමාජ මාධ්‍ය නාලිකාවක ප්‍රධානියෙක් අත්අඩංගුවට ගත්තා. දැන් එයාගේ ප්‍රකාශ වලින් කාටවත් හිත රිදුණා නම් අපහාසයක් වුණා නම් අපි සමාව ඉල්ලන්න ඕනේ. කිසිම අදහසක් නැහැ කාගේවත් ආගමට හිංසා කරනවට අපි නම් එකඟම නැහැ. මමත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. වැරදිකරුවන්ට නඩු පවරන්න ඕනේ. ඒක දෙකකුත් නැහැ. වැරදිකරුවන් ආරක්ෂා කරන්නත් බෑ. ඒකත් අපි එකඟයි. නමුත් කරුණා කරලා අත්අඩංගුවට ගන්නකොට PTA එක යට කළා වගේ ICCPR එක වැරදියට පාවිච්චි කරලා නම් අත්අඩංගුවට ගන්න පටන් ගන්න එපා. ඕක ඔතනින් පටන් ගත්තොත් කොතනින් ඉවර වෙයිද? සිවිල් දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර ගිවිසුම භාවිතා කරලා ඔය අත්අඩංගුවට ගන්න එක වහාම නතර කරන්න කියලා අපි එක දිගටම කියනවා. මේක ආයෝජනය ඕනනම් ආර්ථිකය දියුණු කරන්න ඕනනම් මේව ඔක්කොම බලපානවා. අර දිනේෂ් ශාෆ්ට කියලා ව්‍යාපාරිකයෙක් බොරැල්ල කනත්තේ මරා දාලා තියෙනවා. තාම තීරණයක් නැහැ. ඊට පස්සේ මේ ළඟදී ඔමානි ව්‍යාපාරයකට පහර දුන්නා. නීතිමය ක්‍රියාවලියක් නැහැ. ඒ ව්‍යාපාරිකය ඇවිල්ලා මේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රයට මේක බලපානවා. මේක මන් දන්නේ නැහැ මේක තේරුම් ගන්න නැද්ද කියලා. මේක නීතියෙන් විතරක් ආර්ථිකයක් හදන්න බෑ. පලස්තින ආයෝජකයෙක් ඇවිල්ලා හිපුණා. මේක හැම තැනම තියෙන පත්‍රවල පාස්පෝර්ට් එක නැති වුණා කියලා කිව්වා. හිරබාරයට ගත්තා. පලස්තින තානාපති කාර්යාලයෙන් කියනවා එතුමට පාස්පෝර්ට් එකක් දීලා තියෙනවා. ආගමන විගණන දෙපාර්තමේන්තුව සහතික කළා. වීසා එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේව බලන්නේ නැද්ද මන් දන්නේ නැහැ. එතකොට මේ සතියකට උඩදී කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නවම් මාවතේ හරිද උඩුමහල් ගොඩනැගිල්ලකට රාත්‍රී 10ට පමණ මැරකල්ලියක් පැමිණලා ගොඩනැගිල්ල ආක්‍රමණය කරලා ඉන්වෙස්ට්මන්ට් බැංකුවක් ආයෝජන බැංකුවක් ඒ වගේම කොන්සියුලර් ඔෆිස් එකක් තිබිලා තිනවා. මේව ඔක්කොම ආක්‍රමණය කරලා ඒ අයව අයින් කළේ උදේ අයින් කළේ රෑ ආවේ 10ට. මේව විශාල ලෙස ආයෝජනයට බලපානවා. ව්‍යාපාරිකයන්ට ඕනේ නීති රීති විතරක් නෙමෙයි විශ්වාසයක් ඇති කරන්න ඕනේ ව්‍යාපාරිකයන්ට. ඉතින් මේක නිසා තමයි මම මේ දේවල් මතු කරන්නේ. මේවා අපි හරිගස්සන්නට ඕනේ. මොකද හැමතිතුමෙනි මොන නීති රීති ගෙනවත් හරිද අපි පරිසරය හදාගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම බලපානවා. ට්‍රේඩ් ඇන් ඉන්වෙස්ට්මන්ට් වලට අනිවාර්යෙන්ම මේක බලපානවා. දැන් අද ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. මම මුලින්ම කියන්න ඕනේ මේ පනත අත්‍යවශ්‍යයි. අපි මේ පනතට සහයෝගය දෙනවා. මේක හොඳ පනතක්. මේක ප්‍රමාද වෙලා තියෙන්නේ. එහෙම අපි කතා කළේ 2002-2003 කතා කළා. එදා හරිද මේ අය ඔක්කොම විරුද්ධ වුණා. සන්තෝෂ වෙන්න ඕනේ ඉතින්. මේ විරුද්ධ වුණ අයම අද ඇවිල්ලා මෙතන අත උස්සන්න වෙලා තියෙනවා. නමුත් රටට වෙලා තියෙන ප්‍රශ්නේ බලන්න. අවුරුදු 10ක් 15කට ඉස්සලා කරන්න තිබුණ දේවල් නොකරනකොට රටට ඇති වෙලා තියෙන විනාශය ආදායම නැති වෙලා තියෙනවා. නාස්ති ඇති වෙලා තියෙනවා රටට. ඉතින් මේ අයවැය කාර්යාලයේ බලතල කාර්ය හා කාර්තව්‍ය නිශ්චිතව දැක්වීම මේක බොහොම හොඳයි. මොකද අයවැයක් ඉදිරිපත් කරපුවාම ඊට පස්සේ අයවැය අවුරුදු 30ෙම අපි නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ යෝජනාවල් මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරන යෝජනා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි මේක නිරීක්ෂණය කරන්න ඕනේ. රාජ්‍ය සම්පත් පළදායාකාරයට වෙන් කරලද රාජ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හරිනවද? මූල්‍ය විනිවිදභාවයක් තියෙනවද? ඒක අදාළ තොරතුරු ප්‍රතිපත්ති සම්පාදනය කරනකොට ඒ ක්‍රියාවලියට මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව මුදල් වලට වග කියන්න ඕනේ. ඒක අපේ ව්‍යවස්ථාවේදීම සඳහන් වෙලා තියෙනවා. අපි අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ. ඉතින් ස්වාධීන කාර්යාලයක් අවශ්‍යයි. මොකද ඒ ස්වාධීන කාර්යාලය නැතුව අපිට හුවක්ලා තොරතුරු මුදල් ආමාත්‍යංශයෙන් කලට වෙලාවට පාර්ලිමේන්තුවට ලැබෙන්නේ නැහැ. ඉතින් මේක හුඟක් හොඳයි. ඒ විතරක් නෙමෙයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. පිළිගත දේශපාලන පක්ෂවලට හා ස්වාධීන පක්ෂවලිනුත් මේ විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කාර්යාලයේ වැදගත්කම ඒ විතරක් නෙමෙයි ඉලෙක්ෂන් එකකට යනකොට මැතිවරණයකට එක එක පක්ෂ එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හරිද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විශ්ලේෂණය විනිවිදභාවය මේවට ගත වියදම් කරන්න වෙන්න මුදල් ප්‍රමාණය වුණත් මේ කාර්යාලයේ හරහා ලබා ගන්න පුළුවන්. හුඟක් රටවල් වල මේක වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයට වැඩිය මිනිස්සු පිළිගන්නේ මේ පාර්ලිමේන්තු මුදල් අයවැය කාර්යාලයෙන් ලැබෙන විස්තරය තමයි මිනිස්සු පිළිගන්නේ. ඉතින් මේක හුඟක් හොඳයි. හරි, ඉස්සර මට මතකයි අර පාසල් යන කුඩා කාලයේදී හාල්සේරු දෙකක් දෙනවා කියලා කිව්වා. මට මේක මතකයි පොඩි කොල්ලෙක් හැටියට. හාල්සේරු දෙක දෙනවා. ඇහුවා කොහෙන්ද ගේන්නේ කියලා. හන්දෙන් හරි ගෙනල්ලා දෙනවා කියලා කිව්වා. දැන් හාල්සේරු දෙකේ කතාව කියන්න බෑ.
මොකද මිනිත්තු 3ක් කාලයක්.
මේ කාර්යාලයට මේක ගෙනියන්න ඕනේ. මේ කාර්යාලයෙන් කියනවා මෙච්චර මුදලක් යනවා, මේ මුදල තියෙනවද නැද්ද කියලා කියනවා. මිනිස් විතර විශ්වාස කරන්නේ හාල්සේරු දෙක දෙනවා. හරිද? අපේ අම්මා මග එනවා කියලා මේ කබීර් හෂීම් මැතිතුමා මට මතක් කරනවා. මට වැඩිහිටියෙක් වයස ඇති වෙනං මතක් කරනවා. හරිද? ඉතින් මේක කරන්න බෑ. ඊට පස්සේ ඔය බොරු පොරොන්දු දෙන්න බෑ. අද දෙන පොරොන්දු එහෙම නෙමෙයි. අපි රැකියාව ලක්ෂයක් දෙනවා කියලා පොරොන්දු දෙනවා. මං හිතන්නේ රාජපක්ෂලා ගිහිල්ලා මැතිවරණ කරනකොට ඔය පොරොන්දු තමයි වැඩියෙන්ම කළේ. අද රටේ තියෙන ගැටලුව ප්‍රශ්නය රාජ්‍ය සේවය. හරිද? එක රාජ්‍ය සේවකයෙකුට ශ්‍රී ලාංකිකයන් 17 දෙනා ඉන්නේ. ජපානයේ ඉන්නවා 300කට වැඩිය. ඉන්දියාව, බංගලාදේශ, පකිස්තානයේ 100 180ක් අතර ඉන්නවා. ලංකාවේ එක්කෙනෙක් ඉන්නවා 17කට. ඉතින් පේනවා නේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ මෙතන විසඳෙන්න ඕනේ. මේ වගේ ප්‍රකාශන කරන්න බෑ. රැකියාවල් දෙනවා කියලා ප්‍රකාශන කරන්න බෑ කාටවත්. මේ නීතිය පාස් වුණාට පස්සේ මිනිස්සු මේව තමයි විශ්වාස කරන්නට ඕනේ. ඉතින් විශ්වාසය තියෙන අයවැය විශ්ලේෂණය කර පීවැක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඕනේ. මේ කාර්යාලය ස්වාධීන වෙන්න ඕනේ. ඒක දෙකක් නැහැ. මේක පක්ෂග්‍රාහී වෙන්නම විදියක් නැහැ. ඒක නිසා තමයි සංස්ථාපිත මණ්ඩලයක් හැටියට මේක පිහිටවන්නේ. මේක හුඟක් අය අකමැති වුණාට මේක හොඳ දෙයක්. මෙතන කියනවා විශ්‍රාම වැටුපක් නම් නොගෙවනවා කියලා මේක ඉහළ නිලධාරීන්ට. ඒකනේ සම්පූර්ණයෙන්ම සංස්ථාගතයි. මේක ස්වාධීනයි. මේක බොහොම වැදගත්. මම හුඟක් ප්‍රශංසා කරනවා මේක මෙහෙම ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම වැඩ කරන ඉහළ නිලධාරීන්ගේ දුර කාලය අවුරුදු 5යි, වැඩිමනොත් තව අවුරුදු 5යි. ස්වාධීනකම ආරක්ෂා වෙනවා. මේවා හරහා ඒ ස්වාධීනකමත් ආරක්ෂා වෙනවා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මම මේක නම් කියන්නම ඕනේ. නීතිය හොඳයි. අපිට හුඟක් වෙලාවට වරදින්නේ ක්‍රියාවලිය තුල තමයි වරදින්නේ. ඉතින් ක්‍රියාවලිය ගැන අපි බලන්න ඕනේ. අයවැය නිලධාරීට බලය පැවරෙනවා 45 වෙනි වගන්තිය යටතේ අයවැය කාර්යාලයේ මණ්ඩලය බඳවා ගැනීම ගැන. විනය, වැටුප, පරිශ්‍රමික පිළිබඳ තීරණ ගැනීම, අවශ්‍ය විශේෂඥ සේවා දැනුම මේ ඔක්කොම ලබා ගන්නට ඕනේ. මුල ඉඳලම අපි මේක හරියට ක්‍රියාත්මක කළොත්, හරියට හැදුවොත් මුල ඉඳලම මේක රටට ලොකු වාසියක්. පක්ෂයකට නෙමෙයි, රටට හොළු වාසියක්. ඒ වගේම කියනවා මාස 4ක් තුලදී මේක හැදුවට පස්සේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. මම අවසන් කරනකොට කියනවා අගමැතිතුමා කියපු දෙයම කියන්න ඕනේ. මේක අනිත් රටවල් වල කරලා තියෙනවා. OECD රටවල් 40න් 12ක ස්වාධීන විශ්ලේෂණ ඉදිරිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ කොංග්‍රස්යේ, කැම්බෝඩියාවේ, කැනඩාවේ, චිලියේ, ඉන්දුනීසියාවේ, යෝර්දානයේ, නෙදර්ලන්තයේ ස්වාධීනයේ, ස්වීඩන රටේ ස්වාධීන විශ්ලේෂ ආයතන තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයක් හැටියට මේ පනතට අපි අපේ සහය දෙනවා. ඒ වගේම සුමන්තිරන් මැතිතුමා ඉදිරිපත් කළා කරුණ කරුණ කාරණයක් ඉදිරිපත් කළා ඒකත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි කරුවන්